ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
හොඳ එහෙමනම් තවත් සතියක අවසානයේ තමයි අපි පැමිණෙන්නේ සමස්ත ලෝකයේ විවිධ රටවලින් ගෙවී ගිය සතියෙන් වාර්තා වුණු උණුසුම් සහ වැදගත් තොරතුරු සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන SBS සිංහල සේවයේ ලෝ වටා විදේශ විත්ති සමාලෝචන විශේෂාංගයට තමයි අපි දැන් අවධානය යොමුවන්නේ. අපේ මේ විශේෂාංගය සඳහා ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු පරිදි අපත් සමග සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අපි එහෙමනම් බලමු මේ ගෙවී ගිය සතියේ ලෝ වටා සිදු වූ විශේෂ සිදුවීම් මොනවද කියලා. ආයුබෝවන් සුබදැසනක් අමල්. හොඳයි අමල්, දැන් මේ ලෝකයේ තොරතුරු ගැන කතා බහ කරද්දි මේ වෙද්දි ලෝකයෙන් වගේ විශේෂ අවධානයක් යොමු වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පිටත් වීම සිදු කරන සංචාරයේ වගේම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන්. ශ්‍රී ලංකාවේ තියෙන තත්ත්වය නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය බදාදා මාලදිවයිනට පිටත් වුණා. මෙහිදී මාලදිවයිනේ සිටි ශ්‍රී ලාංකිකයිනුත් ඔහුට දැඩි විරෝධතාවයක් එල්ලුණා. ඉතින් නමුත් ඊ අපට වාර්තා වුණ ඔහු සිංගප්පූරුව වෙත ගිය බව, මෙහිදී ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ජනාධිපති ධූරයෙන් ඉල්ලාස්වීමේ ලිපිය බහර දීමත් සිදු කළා කියලා වාර්තා වෙනවා. නමුත් මෙහි පවතින සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් මේ වෙද්දී යම් සැකයක් පවතිනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම මේ ශ්‍රී ලංකා ජනපතිවරයාගේ ගමන සම්බන්ධයෙන් සිංගප්පූරු බලධාරිනුත් යම් සඳහනකුත් සිදු කළා කියලා වාර්තා වෙනවා. අපි මේ සියලු දේ ගැනම එහෙමනම් මුලින්ම අවධානයක් යොමු කරමු.
මෙතන නිපුණ ජනාධිපතිවරයා සිංගප්පූරුවට ළඟා වෙලා පැය කිහිපයකට පස්සේ ඔහු තමගේ ඉල්ලා අස්වීම ශ්‍රී ලංකාවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනට ලබා දුන්නේ කියලා පාර්ලිමේන්තුවෙන් වාර්තා වුණා. ඉතින් මේ අවස්ථාවේදී ඒ ලිපිය කොයි ආකාරයෙන්ද ලැබුණේ කියන කාරණාව පිළිබඳ ප්‍රශ්නයක් මතු වුණා. මෙතනදී කථානායකවරයා ප්‍රකාශ කළා ඔහුට ඊමේල් පණිවිඩයක් මගින් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම ලැබුණ බවත්, මේ පිළිබඳ මේ ඉල්ලා අස්වීමේ ලිපියේ එය නිවැරදිද, එය කොයි ආකාරයෙන්ද, මේක ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ විසින් අත්සන් කරපු ලියමනක්ද නැද්ද කියන කාරණාව පිළිබඳ ඔහුට තවදුරටත් සනාථ කර ගැනීමට අවශ්‍යයි කියලා කිව්වා. ඒ එක්කම මේ ලිපිය ලැබිච්ච ක්‍රමවේදය පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමටත්, මෙය ඇත්තටම වලංගු ඉල්ලා අස්වීමේ ලියමනක්ද කියන කාරණය පිළිබඳවත් කථානායකවරයාට පරීක්ෂණයක් කරන්නට අවශ්‍යයි කියලා ප්‍රකාශ කරා. ඉතින් මේ කටයුත්ත සඳහා කාලයක් ගත වෙන නිසා ජනාධිපතිවරයාගේ ඉල්ලාස්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද දින තුලදී සිදු කරන්න ඔහු බලාපොරොත්තු වෙනවායි කිව්වා. මෙතනදී බොහෝ විට මේ ලිපිය ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ අත්සන් කළාද, එහෙමනම් ඒ අත්සන් කරපු මුල් පිටපත කථානායකවරයාට ලැබිය යුතුයි කියලා, ඒ පිළිබඳ බොහෝ දුරට ගෝඨාභය රාජපක්ෂගේ අත්සන් කළා කියපු තමගේ ඉල්ලාස්වීම ශ්‍රී ලංකාවේ සිංගප්පූරුවේ තියෙන මහකොමසාරිස් කාර්යාලය හරහා හෝ මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරී විසින් ලංකාවට රැගෙන ඒමට අවශ්‍යතාවයක් තියෙනවායි කියලා ප්‍රකාශයට පත් වුණා. ඉතින් දැන් ඒ ලියමනේ තියෙන නීත්‍යානුකූල භාවය, වලංගු භාවය, ඇත්තටම මේක ඉල්ලා අස්වීමේ ලිපියක්ද, ඒකේ දින කොයි ආකාරයෙන්ද තියෙන්නේ කියන කාරණාව සනාථ කර ගැනීම සඳහා බොහෝ විට මේ ලියමනේ මුල් පිටපත ලංකාවට එනතුරු එය නිල වශයෙන් ප්‍රකාශ නොකරන තත්ත්වයක් තමයි දැන් මතුවලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලංකාවෙන් පිටවීම සඳහා ඔහුට දැඩි පරිශ්‍රමයක් දරන්න වුණා. මොකද මුලින්ම ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසල තියෙන යුද හමුදා කඳවුරට පැමිණියා. විශාල පිරිසක් සමග මේ ඔහුගේ ඔහුත් සමග ගමන් කරන්න 15 දෙනෙකුට විතර වගේ පිරිසක් ඔහුත් එක්ක ගුවන් තොටුපළ ආශ්‍රයට පැමිණලා තිබුණා. නමුත් ඒ සියලු දෙනාටම ලංකාවෙන් එකවර පිටත් වීම සඳහා තමන්ගේ ගුවන් බලපත්‍රවලට ආගමන දිගමන නිලධාරීන්ගේ ලංකාවෙන් පිට වුණා කියන සීල් එක ගහගන්න ගැනීම පිළිබඳ ප්‍රශ්න මතුවෙච්ච නිසා අවසානයේදී ජනාධිපතිටත් එම ආරයාවටත් ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් දෙදෙනාටත් පමණක් ලංකාවෙන් පිටත් වෙන්න ඒ ආගමන අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න පුළුවන් වුණේ. අනිත් අයට යන්න බැරි වුණා. ඒ එක්කම ජනාධිපතිවරයා උත්සාහ කරා සාමාන්‍ය ගුවන් සේවයක් භාවිතා කරමින් ලංකාවෙන් පිට වෙලා අබුඩාබිත් හෝ ඩුබයි නගරයට ළඟා වෙන්න. ඉතින් ඒක ඇතරම ඔහුට කරගන්න බැරි වුණා අඟහරු අද රාත්‍රී වෙනකොට. පසුව ඔහුට සිද්ධ වුණා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් AN-32 වර්ගයේ ගුවන් යානයක් භාවිත කරමින් මාලදිවයිනට ගමන් කරන්නට. ඉතින් ඔහු මාලදිවයිනට පිටත් වෙන්න ගුවන් යානය ගුවන්ගත කරන්න මොහොතකට කලින් ශ්‍රී ලංකාවට දැනුම් දීලා තිබුණා ඔහුගේ ගුවන් යානයට මාලදිවයිනට ගොඩවීමට අවසර දබා දෙන්නේ නැtei කියලා. ඉතින් ඒ අනුව මේ ගුවන් යානය ගෝඨාභය රාජපක්ෂ රැගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානය ධාවනපතේ පැයකට අධික කාලයක් නවත්තලා තිබුණා. නැවතත් මාලදිවයින බලධාරීන් සමඟ සාකච්ඡා කරන තුරු මේ ගුවන් යානයට මාලේ ගුවන්තොටුපලේ ගොඩ බැස්වීමට අවසර ලබා ගත්තා. ඉතින් පැයක විතර ප්‍රමාදයකට පස්සේ නැවතත් ඒ අවසරය ලබා ගත්තට පස්සේ තමයි ඔහුට මාලදිවයිනට යන්න පුළුවන් වුණේ. ඉතින් පැය එකහමාරක දෙකක විතර ගමනකට පසුව ඔහු මාලදිවයිනට ළඟා වෙලා මාලදිවයිනෙන් ගොඩ බැස්සුවට පස්සේ ඒ මාලදිවයිනේ ගුවන්තොටුපලෙන් ඔහු එනවත් එක්කම තමයි පිරිසක් ඔහුට තර්ජනය කරන්නත් එහෙම නැත්නම් ඔහුට අවලාද නගන්නත් දගන දර්ශනත් අපිට මාලදිවයිනේ සමාජ ජාලා තුළින් දැක ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ අවස්ථාවේදී ඔහුව ආරක්ෂිතව යම් කිසි ස්ථානයක රැඳෙව්වයි කියලා වාර්තා වුණා. ඔහු හිටියේ කොහෙද, ඔහු රාත්‍රිය ගත කළේ කොහෙද කියන කාරණාව පිළිබඳ මාලදිවයින බලධාරීන් විසින් අනාවරණය කළේ නැහැ. නමුත් අපිට මාලදිවයින ජනමාධ්‍යෙන් දැනගන්න ලැබුණා ඔහු මාලදිවයිනේ තියෙන වර්ල්ඩ් ඔෆ් ඇස්ටෝරියා කියන සුඛෝපභෝගී හෝටලේ රැක් නතර වෙලා හිටියයි කියලා. ඉතින් පහුවෙනිදා ඒ කියන්නේ බ්‍රහස්පතින්දා ඔහු නැවතත් මාලදිවයින පිට වෙන අවස්ථාවේදීත් ඊටම දැඩි ආරක්ෂාවක් සහිතව ඔහුව ගුවන්තොටුපලට ගෙනල්ලා ගුවන්තොටුපලේදී පෞද්ගලික ගුවන් යානයකින් ඔහුව සිංගප්පූරුවට යනවා කියලා තමයි මුලින්ම වාර්තා වුණේ. මොකද ජනාධිපතිවරයා ඔහුට සැකයක් තිබුණයි කියලා වාර්තා වෙනවා. සාමාන්‍ය ගුවන් ගමනක සම්බන්ධ වුණා නම් අනෙකුත් ගුවන් මගීන්ගෙන් ඔහුගේ ජීවිතයට තර්ජනයක් වන්නට පුළුවන් කියන බිය නිසා ඔහුව සිංගප්පූරුවට ගෙන යාම සඳහා පෞද්ගලික ගුවන් යානයක් රැගෙන ඒමට ඔවුන් කටයුතු කරමින් තිබුණයි කියලා වාර්තා වුණා. පසුව කෙසේ වෙතත් සෞඩියා කියන ගුවන් සේවයේ සාමාන්‍ය ගුවන් ගමනක් තිබුණා මාලදිවයින ඉඳලා සිංගප්පූරුවට. අන්න ඒ ගුවන් ගමනට අවසාන මොහොතේ කිසිවෙකුට පූර්ව දැනුම් දීමකින් තොරව ඔහු එම ගුවන් යානයට ඔහු සම්බන්ධ වෙලා තියෙනවා. ඔහුගේ බිරිඳත් ආරක්ෂකයන් දෙදෙනාත් ඔහුත් සමග සිංගප්පූරුවට පැමිණියා. ඉතින් මේ සිංගප්පූරුවට පැමිණෙන ගමන පිළිබඳවත් යම්කිසි අපූරු දෙයක් සිද්ධ වුණා නිපුණ. මේ අවස්ථාවේදී මේ ගුවන් ගමන ට්‍රැක් කරන්න, එහෙම නැත්නම් මේ ගුවන් යානය ගුවන් ගත වෙන අවස්ථාවේදී ඒ ගුවන් ගමන සම්පූර්ණයෙන්ම අන්තර්ජාලයෙන් පුද්ගලයන් එක නිරීක්ෂණය කරන්න යොමු වුණා. මෙතනදී ෆ්ලයිට් රේඩාර් 24 කියන වෙබ් අඩවියට ගිහිල්ලා ලෝකේ ඕනෑම වාණිජ ගුවන් ගමනක් වෙන ආකාරය අපිට ඒක ලයිව් බලන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවේදී ලෝකේ වැඩිම සංඛ්‍යාවක් ගුවන් ගමනක් නිරීක්ෂණය කරපු අවස්ථාව හැටියට මේ ෆ්ලයිට් රේඩාර් කියන සංවිධානය ප්‍රකාශයට පත් කළා. ඔවුන් කිව්වා එක වෙලාවකදී 5000කට වඩා වැඩි පිරිසක් මේ ගුවන් ගමන ගැන අවධානයෙන් සිටියා, ඕන් ඒක බලාගෙන හිටියයි කියලා. ඉතින් ඒතරම් මුළු ලෝකයේම ලොකු අවධානයක් දෙන විශේෂම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල ලොකු අවධානයක් තිබුණා මේ ගුවන් යානයේ ගුවන් ගත වෙච්ච මොහොතේ සිට පැය 4-5 ගත කරලා සිංගප්පූරුවට පැමිණලා සිංගප්පූරේ ගොඩ බසින තුරුම මේ ගුවන් යානය පිළිබඳව අන්තර්ජාලය හරහා අවධානය යොමු වෙලා තිබුණා. ඉතින් සිංගප්පූරයේ ගොඩ බහින අවස්ථාවේදී ජනමාධ්‍ය වෙදින් විශාල පිරිසක් සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපලේ තුන්වන පරයන්තයේ අසල රැඳී හිටියා. ඉතින් ගෝඨාභය රාජපක්ෂ ගුවන් තොටුපලෙන් එළියට එන අවස්ථාවේදීත් ඒ මාධ්‍ය වෙදින් රූගත කිරීම සඳහා විශාල පිරිසක් එතන හිටියා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ගුවන් තොටුපලෙන් පිටත් වුණාට පස්සේ තමයි සිංගප්පූරු බලධාරීන් විසින් විශේෂයෙන්ම සිංගප්පූරේ විදේශ මාත්‍යාංශ නිවේදනයක් නිකුත් කළා. කිව්වේ ගෝඨාභය රාජපක්ෂ ඔහු සිංගප්පූරට පැමිණියා. ඔහු මේ පැමිණියේ පෞද්ගලික ගමනක්. ඒ අවස්ථාවේදී ඔහුට රටට ඇතුල් වීමට අවසර ලබා දීලා තිබුණා. නමුත් ඔහු දේශපාලන රැකවරණ බලාපොරොත්තුෙන් ඒ දේශපාලන රැකවරණ ඉල්ලා සිටියේ නැහැයි කියලා සිංගප්පූරුව කිව්වා. ඒ එක්කම සිංගප්පූරුව ඒ නිවේදනයේම සඳහනක් කරා සිංගප්පූරුව කිසිම පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් දේශපාලන රැකවරණ ලබා දෙන රටක් නෙමෙයි කියලා. ඉතින් මේ අවස්ථාවේදී දැනට අපිට වාර්තා වෙන විදිහට ගෝඨාභය රාජපක්ෂ යම් කාලයක් සිංගප්පූරේ රැඳී ඉඳලා ඊට පස්සේ බොහෝ විට ඔහු මැද පෙරදිග රටකට, ඒ කියන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යෑමේ සූදානමක් තියෙනවා. බොහෝ විට ඔහු කෙටි කාලයක් සිංගප්පූරේ ඉඳලා පසුව ඒ මැද පෙරදිග රටකට යෑමේ ප්‍රවණතාවයක් තියෙන වෙනත ඉඩකඩක් තියෙනවයි කියලා තමයි අපිට දැනට දැනගන්න තියෙන්නේ.
හොඳයි, බ්‍රිතාන්‍ය සම්බන්ධයෙන් තමයි අපේ ඊළඟ අවධානය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඔහුට එල්ල වුණු දැඩි චෝදනා මැද්දේ පසුගියදා කොන්සර්වේටිව් පක්ෂ නායකත්වෙන් ඉල්ලා සුනා. ඉතින් හිටපු බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍යවරයා රිෂි සුනක් මේ වෙද්දී බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා තේරීමේ පළමු වටේ ඡන්දවලින් ඉදිරියෙන් සිටිනවා කියලා තමයි වාර්තා වෙන්නේ. තරඟකරුවන් 6 දෙනෙකු මේ වන විට මේ සඳහා තරඟ වදිනවා. සහ මොහු ජයග්‍රහණය කළහොත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයේ බහරකරු වීමේ හැකියාවත් මොහුට තිබෙන බවට තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ තත්ත්වයේ අලුත්ම තොරතුරු මොනවද අමල්?
ඔව්, දැන් බොරිස් ජොන්සන් ඔහු තනතුරෙන් ඉවත් වෙනවායි කියලා ප්‍රකාශ කරාට පස්සේ අලුත් අග්‍රාමාත්‍යවරයෙක් තෝරා ගැනීම සඳහා ඔවුන් ඡන්දයක් පවත්වනවා කොන්සර්වටිව් පක්ෂයේ සමාජිකයන් අතරින්. ඉතින් මේ විදිහට ඒ ඇති කරපු පළවෙනි වටේ ඡන්දයේදී ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ ඍෂි සුනක් කියලා තමයි දැනට වාර්තා වෙන්නේ. ඉතින් ඔහු පිළිබඳ ලොකු අවධානයක් යොමු වෙන්නේ, මොකද විශේෂයෙන්ම ඔහු ඉන්දියානු සම්භවයක් තියෙන බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නිසා, ආසියානු කලාපේ පුද්ගලෙක් නිසා දැන් ලොකු අවධානයක් ඔහු කෙරේ යොමු වෙලා තියෙනවා. අපිට දැනගන්න තියෙන විදිහට අපේක්ෂකයන් 6 දෙනෙක් මේ වෙනකොට ඉදිරියට ඇවිල්ලා තියෙනවා අක්‍රමාත්‍ය ධූරය සඳහා. ඒ කාරණාව සඳහා මුලින්ම ඔහු කන්සර්වටිව් පක්ෂයේ නායකත්වය ඔහුට ලබා ගන්න අවශ්‍ය වෙන. ඒතර මේ නායකත්ව තරඟයෙන් දැනට ඔහු තමයි ඉදිරියෙන් මේ පළවෙනි වටේදී ඔහු ඉදිරියට පැමිණියයි කියලා වාර්තා වෙන්නේ. ඔහු ගැන පොඩ්ඩක් කතා කරනවා නම් නිපුණ, ඇත්තටම මීට කලින් අවස්ථාවේදී ඔහු බ්‍රිතාන්‍යයේ මුදල් අමාත්‍යවරයා නැත්නම් මුදල් ලේකම්වරයා හැටියට කාලයක් කටයුතු කරලා තිබුණා. ඒ එක්කම ඔහුගේ අර ඉන්දියා සම්භවය පිළිබඳවත් නොයෙකුත් දෙනා මීට කලින් මේ ගොඩක් කතා කරලා තිබුණා. ඔහු ඉන්දියාවේ ඉන්ෆෝසිස් ආයතනයේ මූර්ති කියන දැවැන්ත ධන කුවේරියෙකුගේ දුවෙක් තමයි ඔහු විවාහ කරගෙන තියෙන්නේ. ඉතින් ඒ තුරුණුත් ඔහු ඇත්තටම විශාල ධනවතෙක්, බ්‍රිතාන්‍යයේ ඉන්න ලොකු ධනවතෙක් හැටියට බවට පත් වෙලා තියෙනවා. ඊට අමතරව ඔහු තමාගේ නීතිඥ වෘත්තියෙන් ඔහු ලබාගත් විශාල ධනයක් ඔහු එකතු කරගත්තයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඍෂි සුනක් ඇත්තටම බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයෙක් හැටියට ඔහුට පත් වෙන අවස්ථාව ලැබුණොත් මේ මෑත කාලයේදී එම තනතුරට පත් වෙන බොහොම ධනවත් පුද්ගලයෙක් හැටියට තමයි දැනට ඔහු හඳුන්වලා තියෙන්නේ. ඉතින් දැනට පේන විදිහට මේ අවස්ථාවේදී කොන්සර්වටිව් පක්ෂයේ නායකත්වය ලබා ගැනීමට බොහොම ඉදිරියෙන්ම සිටින පුද්ගලයා හැටියට ඔහු දැන් මේ අවස්ථාවේදී පත් වෙලා තියෙනවා.
හොඳයි අමල්, අපි ඇමරිකාව පැත්තට හැරුණොත් ඉරානයේ සිදුවන බවට කියන න්‍යෂ්ටිකාවි වැඩසටහන හේතුවෙන්නේ නැවැත්වීම සඳහා සම්පූර්ණ බලය භාවිත කරන බවට තමයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් වාර්තා වන නවතම තොරතුරු තමයි මේ ඉරානයේ මේ වැඩපිළිවෙලට එරෙහි ඇමරිකාව සහ ඊශ්‍රායල අතර පොදු පෙරමුණු ශක්තිමත් කරමින් නව ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරා කියන පුවත. මේ සම්බන්ධයෙන් මොනවද ලැබෙන තොරතුරු අමල්?
ඔව් නිපුණ, ජෝ බයිඩන් ජනාධිපතිවරයා ඊශ්‍රායලයේ මේ වෙනකොට සංචාරය කරමින් ඉන්නවා. මේ සංචාරයේදී ප්‍රධානම කාරණාවක් වුණේ ඊශ්‍රායලය සහ ඇමරිකාව ඒ අත්සන් කරපු ඒ ආරක්ෂක ගිවිසුම. මේ ආරක්ෂක ගිවිසුමේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ මේ රටවල් දෙක එකතු වෙලා ඇමරිකාවයි ඊශ්‍රායලයි එකතු වෙලා ඔවුන් තමන්ගේ සියලුම උපරිම බලය යොදලා ඉරානය කිසිම අවස්ථාවක න්‍යෂ්ටික අවියක් ලබා ගැනීමට තියෙන ඒ ඉඩකඩ වැළැක්වීමට ඔවුන් කටයුතු කරනවා කියලා ප්‍රතිඥාවක් දීලා තියෙනවා. ඉතින් මේ ගිවිසුම, මේ ආරක්ෂක ගිවිසුම තුලින් ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කරන්න බලාපොරොත්තු වෙනවා එක්කම ඇමරිකාව ප්‍රකාශ කරනවා, ජෝ බයිඩන් ප්‍රකාශ කරනවා මේකේ ලෝකේ අනෙකුත් රටවල් වලටත් මේක ආදර්ශයක් වේවිය කියලා. අනෙකුත් රටවලුත් යම් කිසි අවස්ථාවක න්‍යෂ්ටික අවියක් ලබා ගන්න උත්සාහ කරනවා නම් එය වැළැක්වීම සඳහා මේ ගිවිසුම ආදර්ශයක් වේවි කියලා. ඊශ්‍රායලය අපි දන්නවා දිගින් දිගටම මැද පෙරදිග තමන්ගේ ඒ ආරක්ෂාව වෙනුවෙන් අතිවිශාල මුදලක් වියදම් කරන ඒ එක්කම හැම අවස්ථාවෙම වගේ ඉරානයට විරුද්ධව බොහොම තදින් කටයුතු කරන රටක් හැටියට පත් වෙලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ ඊශ්‍රායලයේ පැවැත්මට ඉරානය වගේ රටවල් ලොකු තර්ජනයක් ඇති වෙලා තියෙනවා කියලා ඔවුන් ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම ඉරානය විසින් මැද පෙරදිග කටයුතු කරන ත්‍රස්තවාදී සංවිධානවලට මුදල් ආධාර ලබා දෙනවා කියලා ඊශ්‍රායල් දිගින් දිගටම චෝදනා කරලා තියෙනවා. විශේෂයෙන්ම හිස්බුල්ලා වගේ සංවිධානවලට ඉරානය මුදල් ලබා දෙනවා, ඒ වගේම ඔවුන්ට දේශපාලන රැකවරණය ලබා දෙනවා වගේ කටයුතු කරනවායි කියලා ඊශ්‍රායල් චෝදනා කරලා තියෙනවා. ඉතින් මෙතනදී ඊශ්‍රායලයට ලොකු සහයක් දැක්වීම සඳහා මේ විදිහට ජෝ බයිඩන් ජනාධිපතිවරයා ඊශ්‍රායල් සංචාරය කරන අතරතුරේදී මේ විදිහට මේ න්‍යෂ්ටික අවි වැළැක්වීම සඳහා ඌ ගිවිසුම අත්සන් කළා තියෙනවා. අපි දන්නවා දැන් මීට කලින් අවස්ථාවේදී ඇමරිකාව අනෙකුත් ලෝක බලවතුන් සමග විශේෂයෙන්ම යුරෝපීය රටවල් සහ රුසියා යුරෝපීය රටවල් රුසියාව ඇතුළු යුරෝපීය රටවල් එක්කලා ඒ තිබුණ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වෙලා තිබුණා. මේ ඒ න්‍යෂ්ටික ගිවිසුමේ බලාපොරොත්තු වුණේ ඉරානය න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කරන එක වළක්වලා ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සාමකාමී අරමුණු සඳහා විශේෂයෙන්ම බලශක්ති නිෂ්පාදනය කිරීම සඳහා පමණක් එය පාවිච්චි කරන තැනට කටයුතු කරන තමයි ඒ ගිවිසුමෙන් ඔවුන්ගේ අභිප්‍රාය වුණේ. නමුත් පිට කලින් හිටපු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඒ ගිවිසුමෙන් ඉවත් වෙලා තිබුණා. නමුත් බයිඩන් ජනාධිපතිවරයා නැවතත් ඒ ඉරානය සමග ඒ න්‍යෂ්ටික ගිවිසුම බලගන්වන්නට කටයුතු කරමින් ඉන්න අතරතුරේ තමයි මේ විදිහට ඊශ්‍රායලයේ සමගත් ඒ ඊට සමගාමීව ගිවිසුමක් අත්සන් කරන්නේ ඉරානය න්‍යෂ්ටිකාවියක් කිසිම අවස්ථාවක අත්පත් කරගන්නට ඉඩ නොතබන්න මේ විදිහට කටයුතු කරනවායි කියලා. ඉතින් ඒ අතින් බලපුවාම මේ ඊශ්‍රායල් සමග ඇති කරගත්තු අලුත් ආරක්ෂක ගිවිසුම ඉතාම වැදගත් වෙනවා. මොකද ඊට සමගාමීව ඉරානය සමගත් ඇමරිකාව මේ වෙනකොට ඒ අර න්‍යෂ්ටික ගිවිසුම නැවත සක්‍රිය කිරීමේ කටයුත්තට යොමු වෙලා ඉන්න නිසා.
ඔවමල් ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් ඔහුගේ මේ වන විට මේ සිදු කරන මැද පෙරදිග සංචාරය අතරතුරේදීම ඊශ්‍රායලය, ඉන්දියාව වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමගේ කබද ආයෝජන සාකච්ඡා පැවැත්වීම සිදු කළා කියලත් වාර්තා වෙනවා. චීනේ ගෝලීය ප්‍රවේශයට එරෙහිවීමට ඇමරිකාව සිදු කරන උත්සාහයක් වශයෙන් තමයි මේක සඳහන් වෙන්නේ. ඉතින් මේ සාකච්ඡා ගැනත් එහෙමනම් අවසාන වශයෙන් කතා කරමු ඔවමල්.
මේ සංචාරයත් යන අතරතුරේ නිපුණ ජෝ බයිඩන් ඉන්දියාව ඊශ්‍රායල් මේ රටවල් දෙකත් ඇතුළත් කරගෙන ඔවුන් ආයෝජන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ බලශක්ති ප්‍රභේදයන්, ස්වාභාවික බලශක්ති ප්‍රභේදයන් භාවිත කරන, ඒ කියන්නේ මේ සෝලා වගේම හුලඟින් විදුලි උත්පාදනය කිරීම කටයුතු සම්බන්ධයෙන් ඒ ක්ෂේත්‍රවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වලා තියෙනවා. ඉතින් මේ ත්‍රිපාක්ෂික සාකච්ඡාව ඒකත් අතරම වැදගත් සාකච්ඡාවක් හැටියට සඳහන් වෙනවා. මේ සාකච්ඡාවලට ඇමරිකාව, එතකොට එක්සත් අරාබි එමිර් රාජ්‍ය, ඊශ්‍රායලය සම්බන්ධ කරගෙන මේ අවස්ථාවේදී මේ කලාපයට පමණක් නෙමෙයි ලෝකේ බොහෝ ස්ථානවල චීනය විසින් ඇතිවන බලපෑම නිසා චීනය තමන්ගේ ඒ ආර්ථික ශක්තිය, තමන්ගේ ආර්ථික බලය වැඩි කරගන්න අවස්ථාවලදී ඊට මුහුණ දීම සඳහා ඊට ප්‍රතිවිරුද්ධව ඉන්දියාවයි ඇමරිකාවයි ඊශ්‍රායල රටවල් එකතු වෙලා විශේෂයෙන්ම මේ යටිතල පහසුකම් දියුණු කිරීම සම්බන්ධයෙන් ආයෝජනය කිරීමේදී එකඟතාවයක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊශ්‍රායලයේදී පවත්වලා තියෙනවා. ඉතින් ඒකෙන් විශේෂයෙන්ම ඉන්දියාවේ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ ලොකු අවධානයක් යොමුලා තියෙනවා. ඉතින් මේක ශ්‍රී ලංකාවට එක්තරා විදිහකට බලපානවා. මොකද මේ වෙනකොට ශ්‍රී ලංකාව තුළ ස්වාභාවික ප්‍රභේද පාවිච්චි කරගෙන පුනර්ජනනීය බලය පාවිච්චි කරමින් විදුලි උත්පාදනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව ලොකු ආයෝජනයක් කරන්න ඉදිරිපත් වෙලා තියෙන අවස්ථාවක තමයි මේ විදිහට එවැනි ක්ෂේත්‍ර සඳහා ඇමරිකාවෙත් ඊශ්‍රායලෙත් ආයෝජන ලබා ගැනීම සම්බන්ධයෙන් මේ සාකච්ඡාව පවත්වලා තියෙනවා.
හොඳයි, ගෙවී ගිය සතියේ වාර්තාව නුනුසුම් සහ වැදගත් තොරතුරු සම්බන්ධයෙන් තමයි අපි සාකච්ඡා කරමින් සිටියේ. ශ්‍රී ලංකාවේ සිට අපත් සමග සම්බන්ධ වුණු ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාත් සමග. එමනම් අමල්, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ සිකුරාදාත් අපත් සමග සම්බන්ධ වෙලා මේ තොරතුරු ගෙනාවට. එමනම් අපි ලබන සතියේත් හමුවෙමු. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් නිපුණ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.